අයිබෝවන් විවර හිතවතුනි, ඔබ දන්නවා මේ වෙලාවේ ලංකාව විදිහට විශේෂ ගැටලු කිහිපයකට අපි මුහුණ දෙමින් ඉන්නවා. විශේෂයෙන්ම ලංකාව තුළ මේ වෙනකොට කොරෝනා වසංගතය වේගෙන් පැතිරෙමින් යනවා. ඒත් එක්කම මේ ප්‍රශ්නයත් එක්කම අපිට පහුගිය කාලේ පහුගිය දින කිහිපේ අපිට තවත් විශේෂ ගැටලුවක් විදිහට දකින්න හම්බුනේ, කියන්නේ මයික් පොම්පියෝගේ සංචාරය. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ලංකාවේ සංචාරයක නිරත වුණා. මේ එක්කම දේශපාලන ලෝකයේ යම්කිසි උණුසුමක් ඇති වෙලා තියෙනවා, උණුසුම් කතා බහක් ඇති වෙලා තියෙනවා. මේ කරුණුත් එක්ක අපි මේ කොරෝනා වසංගතය ගැන වගේම මයික් පොම්පියෝගේ ලංකාවේ සංචාරය පිළිබඳව කතා කරන්න හිතුවා. අපි ඒ සඳහා සම්බන්ධ කරගන්නේ අමාලි වෙදගෙදර. ඇය ආර්ථික දේශපාලන කරුණු පිළිබඳ පරීක්ෂිකාවක්. අයිබෝවන් අමාලි,
අයිබෝවන්,
මුලින්ම අපි දැනගන්න කැමති ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ දැන් ලංකාවට ආපු එකින් මේ වෙලාවේ ලංකාව තුළ ලොකු කතාබහක් ඇති වෙලා තියෙනවා, එක පැත්තකින් එක බෙදීමක් ඇති වෙලා තියෙනවා. අපි තෝරගත යුත්තේ ඇමරිකාවයි, අපි එක්ක අපි තෝරගත යුත්තේ චීනය කියලා. මේ පිළිබඳව ඔයාගේ අදහස මොකක්ද?
ඔව්, දැන් මම හිතන්නේ මයික් පොම්පියෝ ඔහුගේ කරපු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යවරයා සමග කරපු මාධ්‍ය සාකච්ඡාවේදී දිගින් දිගටම මතු කරපු කාරණයක් තමයි ඇමරිකාව ශ්‍රී ලංකාවේ අවුරුදු 62ක් විතර ඈතට රාජතාන්ත්‍රික සම්බන්ධතා තියෙන රටක් සහ දීර්ඝකාලීන මිතුරෙක් කියන හැටියට. විශේෂයෙන්ම චීනය කොල්ලකාරයේ විදිහට හඳුන්වමින් එහෙම නෙමෙයි ඇමරිකාවේ හැමෝම මිතුරෙක් හැටියට තමයි ඇමරිකාවේ විනිවිද භාවය තියෙන ව්‍යාපාලනය අගය කරන ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන මිනිසුන්ගේ නිදහස අගය කරන මිතුරෙක් හැටියට තමයි ඔවුන් පෙන්වන්නේ. ඉතින් මම හිතන්නේ ලංකාවට තියලා තියෙන විවාදය අදහස් කණ්ඩායම් දෙක එන්නේ අපි දන්නවා පහුගිය අවුරුදු 5-6 චීනය සම්බන්ධයෙන් ගොඩනැගිලා තියෙන එක ප්‍රතිකෘතියක් තියෙනවා. චීනය විශේෂයෙන්ම වේද චීන ව්‍යාපෘති සහ ලෝක මට්ටමේ මට්ටම් මතයක් ඇති වෙලා තියෙනවා චීනය නයෝගුලක ලංකාව හිර වෙලා ඉන්නවා කියලා. මම හිතන්නේ ඒ අදහස තුළ සහ ඇමරිකාව හැම විටම කියන්නේ ඔවුන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නියමයන් කුටිවට. මම හිතන්නේ මේ කණ්ඩායම් දෙක අතර තියෙන බලතරංගය තමයි මම හිතන්නේ ලංකාවේ තුළ ඒ විදිහට අපි කෙනෙක් තෝරගන්න ඕන කියන එකෙන් මම හිතන්නේ ඉදිරියට ඉන්නේ.
දැන් ඒ ගැන තවත් කතා කරොත් මේ අපේ විදේශ කටයුතු ඇමතිවරයා දිනේෂ් ගුණවර්ධන කියනවා අපි ලංකාව නොබැදි ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ කියලා. ඒ වගේම තවත් දෙයක්, දැන් මේ මයික් පොම්පියෝ ලංකාවට එනකොට ගොඩක් දෙනෙක් කිව්වා මේක මේ MPC අත්සන් කරන්න, එහෙම නැත්නම් යුද කිවිසුමක් වෙන සෝපාත්සන් කරන්න තමයි මේ එන්නේ කියලා. නමුත් පේන්න තියෙන විදිහට එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. එතකොට මේක යම් කිසි විදිහක ලංකාව පැත්තෙන් සුබවාදී බලාපොරොත්තුවක්ද?
ඔව්, මම හිතන්නේ මොකද මයික් පොම්පියෝ රාජ්‍ය ලේකම්වරයා විදිහටම ඔහු NCC ආයතනයේ සභාපති. ඉතින් NCC ගිවිසුම යෞරුත්තේ 2009 දෙසැම්බර් කලින් අත්සන් කරන්න තියෙනවා කියලා ඒක දිගින් දිගටම න්‍යායපත්‍රයේ තිබෙන අංගයක්. ඉතින් ගොඩක් විට හිතුවා මොකද දැන් ජනාධිපතිවරණය ඉවර වෙලා අවුරුද්දකට කිට්ටු වෙන කාලයක් එනවා, ආණ්ඩුව තාමත් ඔවුන්ගේ නිල ස්ථාවරය ප්‍රකාශ කරලා නැහැ, මේක අත්සන් කරන්නේ කියලා ප්‍රතික්ෂේප කරලත් නැහැ නිල වශයෙන්. ඉතින් ඒ අතරම ආණ්ඩුව ඇතුළෙම මට කීපයක් ආවා මේක MCC ක්‍රියාත්මක කරොත් එහෙම ඒ හරහා එහෙම ඉදම් ප්‍රතිපත්තිය කෘෂිතුමය සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හොඳයි. එතකොට මේ සීසීගේ විසුනේ 70%ක් හොඳයි, 30%ක් තමයි නරක. ඒ වගේ අදහස් ආන්දලතලින් මාව ඉතින් අපිට මං කියන්නේ සමස්ත සමාජයකම පැහැදිලි අදහසක් නැහැ මේ ආන්දල එන්ටිසී අත්සන් කරන්න යනවාද නැද්ද කියන එක. ඉතින් ඒ අතරේ මේ ෆාමල් මයික් පොම්පියෝගේ කැමීම, මොකද මේක මං හිතන්නේ කලින් එනවා කියලා සැලසුම් කරලා තිබ්බ මොකදන්න එහෙම සංචාරයකුත් නෙවෙයි. ඉන්දියාවට ආපු ගමන් විදේශ යන්නති ආරාධනයක් කරන නිසා ඔහුම හිට පැමිණෙනවා. පැය 34ක වගේ කාලයක් තමයි ලංකාව ඇතුලේ වෙන්නේ. ඉතින් ඒකෙදි අපිට දැනට දැනගන්න පුළුවන් හැටියට කිසිම එන්සීසී සම්බන්ධයෙන් දැන් අර මාධ්‍ය සාකච්ඡාවේදී එන්සීසී කියලා ප්‍රශ්නයක් ඇහුවත් ඔහු ඒ එන්සීසී කියන වචනයවත් පාවිච්චි කරේ නැහැ. ඔහු අද දරන නාලිකාවට දීලා තිබ්බ සමුක සාකච්ඡාවේදී ඔහු කියන්නේ එය ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකා ආණ්ඩුව තීරණය කරිය යුතු දෙයක් නිසා ඇමරිකාව අපි මත කටවන දෙයක් නොවන විදිහට. මම හිතන්නේ ඒකට ඉස්සරහට ඒකේ අනාගතයේ මොකක් වෙනවද කියන එක කියනවා නම් ශ්‍රී ලංකා ආණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනතාව එකසේ ඒක ප්‍රතික්ෂේප කරනවා නම් ඇමරිකාව මොන විදිහට මම හිතන්නේ ඒකට ප්‍රතිචාර දක්වනවද කියන එක අපිට බලා ගන්න පුළුවන්. එහෙම නැතුව එන්ටිසී කියන්නේ ඇමරිකාව මේ ශ්‍රේෂ්ඨාවෙන් ආපසු වයින් කරගන්න දෙයක් නෙවෙයි. ඒ නිසා දිගින් දිගටම එන්ටිසී එක එතකොට සෝපාගෙන ඉන්න මේවා ඇමරිකාන ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික න්‍යාය පත්‍රයේ දිගින් දිගටම තියෙයි. දිනේෂ් ගුණවර්ධන ඔහුගේ අදහස් ප්‍රකාශ කරනදී මම හිතන්නේ ලබන අවුරුද්දේ එන වැඩසටහනක් සාකච්ඡාවට දෙකක් ගැන කියවුවා. එකක් තමයි ඇමරිකානු ශ්‍රී ලංකා මේ සහයෝගිතා සංවාදය. ඔහු කිව්වේ ඒක 2021 මුල් කාර්තුවේ කියන පුළුවන් තරම් ඉක්මනින් තියෙනවා කියන්නේ. ඒකෙදී ආර්ථික ආරක්ෂක සහ ඒ දෙගොල්ලෝ අතර තියෙන සහයෝගිතාවෙන් වෙන අධ්‍යයන සාකච්ඡාවට ගන්නවා කියලා තමයි සඳහන් කරේ. ඊළඟ කටය ඊළඟ සාකච්ඡාව අතරේ හිතුවට මොකෙන්නේ මේ ජොයින්ට් කවුන්සිල් ෆෝ ට්‍රේඩ් ඉන්වෙස්ට්මන්ට් ඇග්‍රීමන්ට් කියලා. ඒ කියන්නේ මේ වෙළඳ සහ ආයෝජන කටයුතු සම්බන්ධයෙන් තියෙන එකඟතාවය. ඒ සඳහා තියෙන මේ රටවල් දෙක අතර තියෙන ජොයින්ට් කවුන්සිල් එකක්. ඒ හමුවත් ලබන අවුරුද්ද සිද්ධ වෙනවා. ඉතින් මම හිතන්නේ අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙයි එන්සීසී කොහොමද දිග ඇරෙන්නේ කියලා. ඊට පස්සේ මම හිතන්නේ තව අපිට අදහසක් ගන්න පුළුවන් එකක් තමයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මේ හමුව පිළිබඳ නිකුත් කරලා තිබ්බ ප්‍රකාශනය. ඒකෙදි ජනාධිපතිවරයා කියලා තියෙනවා ලංකාව ගොඩක් කෘෂිකර්මය සම්බන්ධයෙන් මේ කෘෂිකර්මය මොඩර්නයිස් කරන්න ඒ පිළිබඳ ආයෝජන අවශ්‍යයි. ඒකද එදෙන අපිට එදෙන අපි ආයෝජන බලාපොරොත්තු වෙනවා කියලා. මයික් පොම්පියෝත් ඔහුගේ සාකච්ඡාවේදී කියනවා මම හිතන්නේ මූලික පටන් ගැනීම පෞද්ගලික අංශය කොහොමද ඇමරිකාව කොහොමද පෞද්ගලික අංශය යොදාගන්නේ දකුණු ආසියා කලාපයෙන් සහ ඉන්දියානු සාගරය තුළ ඔවුන්ට අහිමි වෙච්ච පානය අපහසු ලබා ගන්නද කියලා. ඔහු විශාල වශයෙන් ලොකුට කතා කරනවා කොකාකෝලා සමාගම, IBM, ඔරාකල් වගේ කියන කම්පැනි ලංකාව ඇතුලේ කරලා තියෙන ආයෝජන, ඒ වගේම වෙන රැකියා උත්පාදනය, ඒ වගේ කතා කියනවා. ඉතින් මම හිතන්නේ මේ විශේෂයෙන්ම කෘෂිකර්මය ඉන්වස්ටිව පරිසරය මොකද එන්වයරන්මන්ට් කියන එකත් හඳුනා ගන්නවා එක මේ සංවර්ධන කලාපයක් විදිහට. එතකොට මේ ආශ්‍රිතව පෞද්ගලික අංශය කියන්නේ අපි දන්නවා ඇමරිකානු ආහාර කෘෂිකර්මය සම්බන්ධයෙන් තියෙන පෞද්ගලික අංශය කියන්නේ ලෝකෙ තියෙන ලොකු මොන්සැන්ටෝ දැන් අලුත් අනුබද්ධ වෙලා තියෙන අලුත් ඒ ආයතනය. ඊට පස්සේ දැන් දැනටම ලංකාවේ දෝල් සමාගම මේවා ඇමරිකානු පුද්ගලික ආයෝජකය හැටියට තමයි ඉදිරි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය ඉස්සරහට මෙතන ව්‍යාප්ත වෙන වර්ධනය වෙන අදහස් ඒ විදිහ මේ පත්‍යයක් තමයි තියෙන්නට තියෙන්නේ. දැන් නොබැදී පිළිවෙත මම හිතන්නේ ගැන කතා කරනවා. දැන් අපිට දකින්න පුළුවන් දෙයක් තමයි ලංකාව දිගින් දිගටම නොබැදී පිළිවෙත කියන එක අපේ රාජ්‍ය විදේශ ප්‍රතිපත්තිය හැටියට අපි පෙන්න ගන්නවා. හැබැයි අපිට අවුරුදු දැන් පහුගිය අවුරුදු කීපය තුළ අපි දැරියොත් එහෙම අපිට පේන්නේ ඒක නිකන් අර කට වශයෙන්ට කියන දෙයක් විතරයි. දැන් යුද්ධ කියන කාලේ අපි දන්නවා හොඳටම යුද්ධ කියන කාලේ ඊට පස්සේ යුද්ධෙන් පස්සේ කාලේ ප්‍රධාන වශයෙන් කලාපයේ තියෙන රටවල් දැන් ඉන්දියාවත් එක්ක අපේ තියෙන විදේශ ප්‍රතිපත්තිය මොකද යුද්ධ තියෙන කාලේ ඊට පස්සේ යුද්ධට පස්සේ කාලේ ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් ඊට පස්සේ ජන ජනතාව පිළිවි ශ්‍රී ලංකා රජය ක්‍රියා කරන ආකාරය අනුව තිබ්බ මානව හිමිකම් උල්ලංඝනය කරන ඒ කතා බලය විමධ්‍යගත කිරීමේ තිබ්බ ප්‍රශ්නත් එක්ක ඉන්දියාවේ තිබ්බ මැදිහත් වීම මම හිතන්නේ ආණ්ඩුව බැලන්ස් කරා චීනත් එක්ක එකතු වෙලා. ඒ කියන්නේ අපි තිබ්බ හැම වෙලෙම මේ නොබැදී කියන එකක් නෙමෙයි අපි හැම වෙලෙම කරේ අර බැලන්ස් කරන එක. ඉන්දියාව බැලන්ස් කරනවා චීනෙන්, ඒ වගේ ඇමරිකාවත් බැලන්ස් කරනවා චීනෙන්, ඒ විදිහට ප්‍රතිපත්තියක් අපෙන් අපිට තිබ්බ. ඉතින් ඒ කියන අපිට හරි ප්‍රතිපත්තියක් තිබ්බනේ අර අපි කැමති හැටියට ඇනේ ගහනවා වගේ වැඩක් කර කර තමයි මෙච්චර කාලෙ ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ දැන් ලංකාවේ දැන් අද ආර්ථික වශයෙන් මම හිතන්නේ මෙන්න තත්ත්වය අනුව අපි දන්නවා ලංකාවට ඉතාම රාජ්‍ය ණය බර ඉතාම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒක ප්‍රතිපලයක් විදිහට අපි ආර්ථික විදිහට ඉතාම දුර්වල තත්ත්වයක පවතිනවා. ඉතින් දැන් ඇමරිකාවේ මිනිස්සුන්ගේ තේමාවක් නම් බොහෝ අය කියන්නේ ණය ණයක් නේ ආධාරම බලක්. ඉතින් ලංකාවේ ආණ්ඩුවට කිසිම ණය බරක් නැන්නේ නැහැ. ඉතින් මේ ඉඳලා එහෙම බර ගන්න ප්‍රශ්නයක් නෑ ලංකාවට. මේ වෙලාවේ තියෙන මේ විදේශ විනිමය සහ ප්‍රාග්ධනීය නීති මූලිකක් වෙන තත්ත්වය මැඩ පවත්ව ගන්න හොඳ අවස්ථාවක්. ඒ වගේ තමයි NCC වලට පක්ෂ කණ්ඩායම NCC දෙන්නන්නේ. මම හිතන්නේ ලංකාවේ රාජ්‍ය ප්‍රතිපත්තියටත් කියන විදේශ ප්‍රතිපත්තියටත් තියෙන මේ උද්ගතෝ කෝටිකේ තමයි දැන් ඇමරිකාව අපිට අපි දැන් දන්නේ නැහැ ඇත්තටම මේ පොම්පියෝගේ කණිමින් පස්සේ මොනවද ඇත්තටම එළඹිච්ච ගිවිසුම් කියලා. ඉතින් ඒවා කොහොමද ඉස්සරහට දැනගන්න ලැබෙන්නේ. අපිට කවුරු හරි කියනවා නම් මම හිතන්නේ අපිට අපි ඉල්ලන මුදලක් දෙනවා නම් ඒ ප්‍රාග්ධන ඒ මත අපේ මම හිතන්නේ ජීවිතයෙන් සහ ප්‍රතිපත්ති තීරණය වෙන තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ.
ඒත් එක්කම දැන් අවසානයේත් අපි දැන් මේ වෙලාවේ අපේ රට මුලදීලා ඉන්න කොරෝනා වසංගත තත්ත්වය ගැන කතා කරොත් එහෙම දැන් ආණ්ඩුව මේ වෙලාවේ දිගටම කියනවා රටම වහන්න බෑ ආර්ථික කටයුතු පවත්වා ගත යුතුයි කියලා. දැන් ඔබත් කිව්වා අපේ රට විශාල රාජ්‍ය ණය බරක හිර වෙලා ඉන්නේ කියලා. එතකොට දැන් මේකේ යම්කිසි සාධාරණත්වයක් තියෙනව නේද? ඒ කියන්නේ දැන් මේ ආර්ථික කටයුතු පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මිනිසුන්ගේ පැත්තෙන් ගත්තත් ඔවුන්ට රැකියා අහිමි වීම, ඒ වගේම තමන්ගේ ආදායම් අහිමි වීම ගැන බියක් තියෙනවා. මේකත් එක්ක මොකද දරන අදහස?
ඔව් මම හිතන්නේ ඒක මේ ගොඩක් අය කතා නොකරන දෙයක් තමයි. ඒ කියන්නේ ආණ්ඩුවතර සල්ලි නෑ වගේම මිනිසුන්ටත් සල්ලි නැහැ නේද? රාජ්‍ය ණය ගැන අපි හැම වෙලේම කතා කරනවා. ඒ වුණාට අපි ගොඩක් වෙලාවට සංවේදී වෙන්නේ නැහැ මිනිසුන් අතර කොච්චර මේ ණය බර කියනක ප්‍රශ්නයක් තියෙනක. ඉතින් මම හිතන්නේ දැන් ලංකාවේ ආණ්ඩුව ඒ දැන් කොරෝනා කොවිඩ් එක්ක මම හිතන්නේ මේක දැන් ආර්ථිකය පවත්වාගෙන යනවා කියන්නේ මිනිසුන්ගේ ආර්ථිකයක් පවත්වාගෙන යෑමක් නේ. ඒක හරහා සිද්ධ වෙනවා. හැබැයි දැන් කොවිඩ් වගේ මිනිසුන් ගැවිසීම නිසා ඇති වෙන මේ වගේ වසංගතයක් වෛරස් සම්ප්‍රේෂණය වෙලා ඇති වෙන ඒ රෝගී තත්ත්වයන්. එතකොට ඒ වගේදී මිනිසුන්ගේ ආර්ථිකය කොහොමද ශක්තිමත් කරගෙන යන්නේ? මිනිසුන් ශක්තිමත් කරන්නේ කියන එක මම හිතන්නේ ඒ දැක්ම එහෙම පෙනෙන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මම කැමති දෙන්නේ ගොඩක් ආපහු අර මොබදී ප්‍රතිපත්තියක් ගැන එහෙම අපි කතා කරන්න කියන සම්බන්ධ කරන්න පුළුවන් නම් අපිට ඇත්තටම ලංකාව දැන් මේ තියෙන තත්ත්වයෙන් ඉස්සරහට යන්න කොහොමද? මේ කොවිඩ් ඊට පස්සේ දැන් මිනිස්සු ඉන්දිය ආර්ථිකයක් සෑහෙන කඩාවක් වැටෙන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. දැන් කොවිඩ් පටන් ගන්නකොට ලංකාවේ මේ ආණ්ඩුව නියැදෙන කරා දේශීය විකර්මය හැමෝටම බීජ බෙදලා දෙවතුන් වගේ සංකල්ප ඒවා ඇති කරලා සෑහෙන අර මේ මදිර කියන්නේ පොඩි මේ යෝගයක් තිබ්බා. දැන් ඔය කොවිඩ් පටන් ගත්ත කාලේ හැබැයි දැන් අපි දන්නවා දැන් කොහොමද දෙවතු වගා කියන දේශීය ආර්ථිකයක් ගැන එහෙම කතා කරාට අපිට ඇත්තටම ඒ වගේ එහෙම යන්න ප්‍රතිපත්තියක් තියෙනවා කියන එක. ඒකතර දැන් අපි නොබැදී කියලා අපිට පුළුවන් දෙවන්න නම් ඒ ඇටේ ඉස්සෙ පොතයක් අපේ කොහොමෝ ඉවරය නැත්නම් කුඩා ප්‍රමාණයේ නිෂ්පාදකය මේ මිනිසුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන බලාපොරොත්තුවෙන් ඒ සඳහා කොහොමද විදේශ ප්‍රතිපත්තිය පාවිච්චි කරන්නේ කියන එක මම හිතන්නේ ඒ ගැන අපිට ප්‍රතිපත්ති මාලාවක් හදාගන්න පුළුවන් නම් මේක මම හිතන්නේ නොබැලි ඒ කියන්නේ දැන් ගොඩක් කට්ටිය කියනවා දැන් ලෝකයේ ඉස්සරදී බලන්නේ කියන සංවර්ධනය නිර්වචනය කර ගන්නවා නම් එතකොට නිදි ඒ සඳහා උපකාරී වෙන විදේශ ප්‍රතිපත්තියක් මම හිතන්නේ මොබදී පිළිවෙතක් කියලා අපිට අදහස් කරන්න පුළුවන්.
හරි, බොහොම ස්තුතියි අමාලි අපි සමග මේ සාකච්ඡාව සඳහා එක්වතු වීම ගැන. අපි විවර හිතුවුනේ අපි කතා කරේ ප්‍රධාන වශයෙන්ම මයික් පොම්පියෝගේ සංචාරය, ඒ වගේම මේ වෙලාවේ අපි මුහුණ දීලා ඉන්න ආර්ථික අර්බුදය, ඒ වගේම කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්. ලබන සතියේ මෙවැනි සාකච්ඡාවකින් අපි හමු. බොහොම ස්තුතියි.
Mang